ගරු ශාන්ත බණ්ඩාර මන්තුතුම ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු මොලසනඳුඩ මන්ත්‍රීතුමියනි. විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කරලා වසර 30ක් පැන කාලයක් විශ්‍රාම ගත්ත ධම්මික දසනායක තුමාටත් ඒ වගේම නව මහලේකම්වරිය හැටියට අද දිනේ මේ සභාවේ අසුන් ගත්ත වැඩ ආරම්භ කරපු කුසානි රෝහණ දීර මැතිණියටත් අපි සුබ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මුලින්ම අද මුදල් අමාත්‍යාංශය යටතේ නියමයන් රාශියක් ගෙන තිබෙන මේ වෙලාවේදී අපි බොහොම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ ආර්ථික වශයෙන් විශාල ප්‍රපාතයකට ඇද වැටුණු අපේ රට දැන් ක්‍රමානුකූලව ආර්ථික වශයෙන් ප්‍රගෘතිමත් තත්ත්වයට පත්වෙමින් එනවා. මේ අද දිනේදී සම්මත කරන ඒ යෝජනාවන් දිහා බැලුවත් මේ දින ටිකේම විශේෂයෙන්ම රජය ගන්නා වූ ඒ ක්‍රියාමාර්ග තුල ගත්තත් ආර්ථිකය ක්‍රමානුකූලව පියවරෙන් පියවර ශක්තිමත් වෙනවා වගේම ඒ සහනය ජනතාවට ක්‍රමානුකූලව ලැබෙන තත්ත්වයටත් රටේ ආර්ථිකය අනාගත වැඩපිළිවෙල ඔස්සේ මේ ක්‍රමානුකූලව ඉදිරියට යෑම තුල නැවතත් අපිට නැගී හිටින්න පුළුවන් කියන බලාපොරොත්තුව ජනතාව තුළ ඇතිවෙමින් තියෙනවා. විශේෂයෙන්ම අපි මේ පාර්ලිමේන්තුව තුලත් මීට කලින් කටයුතු කරද්දී ඇත්තටම රටේ ආර්ථිකය පිළිබඳව පුළුල්ව සොයා බැලීමක් කරේ නැහැ කියලායි මම විශ්වාස කරන්නේ. ඒ නිසාම අපි සමහර අවස්ථාවලදී ඒ විෂයභාර අමාත්‍යවරයා කියන දේ එහෙම නැත්නම් ඒ විෂයට අදාළ ආයතන ප්‍රධානියා කියන දේ අහලා අපි සමහර විට ඒවයින් සෑහීමකට පත් වෙලා හිටියා. නමුත් මේ ආර්ථික රටේ ආර්ථිකයේ වැටීමත් එක්ක මෙවැනි තත්ත්වයකට පත්වීමත් එක්ක පක්ෂභේදයකින් තොරව අපි මහජන නියෝජිතයන් හැටියට පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ටම බෙදිලා යන වකීමක් වෙලා තිබෙනවා. ඒ කියන දේ අහගෙන ඉන්නවට වඩා එහා ගිය පසුවිපරමක් අනිවාර්යයෙන්ම අපි කළ යුතුයි කියලා. ඒ අනුව තමයි මම අවස්ථා කීපයකදීම යෝජනා කරේ. ඒ අනුව එක අවස්ථාවක් දෙකදී අවස්ථාව උදා වුණා. මම ගරු කතානායකතුමාටත් කිව්වා මහ බැංකුවේ අධිපතිතුමා විශේ෷යෙන්ම ගෙනල්ල මාස 3කට නැත්තම් මාස 6කට සැරයක්වත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාම එකට වාඩි වෙලා දේශපාලන අරමුණකින් තොරව පැහැදිලි රටේ ආර්ථිකය පිළිබඳව කතා කරන යම් සංවාදයක් ගොඩනගලා ඇත්ත තත්ත්වය හඳුනාගෙන අපි ඉදිරියට යාමට අවශ්‍ය වැඩ කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒක අපිට ඉදිරියටත් ක්‍රියාත්මක කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා. අද අපේ රටේ විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකය යහපත් අතට හැරීමත් එක්ක උද්ධමනය ක්‍රමානුකූලව අඩු වෙමින් තියෙනවා. ඒ නිසා රුපියල ශක්තිමත් වෙන ඩොලරයට සාපේක්ෂව ඒ නිසාම අපි සතුටින් මතක් කරන්න ඕනේ මේ දිනවල රූපවාහිනී වෙළඳැන්වීම් වලදී ගොඩාක් වෙළඳ ආයතන ඒක වෙළඳ දැන්වීමක් හැටියට අද කියන්න පටන් ගන්න තියෙනවා. ඒ වෙළඳැන්වීමේ කියනවා ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම නිසා ඒ වාසිය ජනතාවට ලබා දීමේ අරමුණින් අපි අපේ භාණ්ඩවල මිල ගණන් පහළ දැම්මා කියලා වෙළඳ ප්‍රචාර පවා ගෙන එන තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. ඒක ඉතාම හොඳ දෙයක්. මොකද ජනතාව පැත්තෙන් කල්පනා කරලා බලන්න. අපි දන්නවා බිස්කට් එකක් ගත්තත් කිරි පැකට් එකක් ගත්තත් සියල්ලම වේගෙන් ඉහළ ගියා. හැබැයි ඒ වේගයට සාපේක්ෂව අඩු වෙන්නේ නැහැ. එදා වේගයට සාපේක්ෂව. නමුත් අද ක්‍රමානුකූලව අඩු වෙමින් යන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. එනිසා ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට විශේෂයෙන්ම අපේ ආණ්ඩුව මේ ගත්ත ක්‍රියාමාර්ග අනුව පැහැදිලි මාර්ග සිතියමක අද ගමන් කරනවා. ඒ නිසා මේ මාර්ග සිතියමේ ගමන් කරද්දී මේකට සියලු දෙනාගේම සහයෝගය ලැබෙනවා නම් මේ කඩාකප්පල් කරන්නේ නැතුව මෙහි අඩුපාඩු පෙන්වා දෙමින් ගැටලු තියනවා නම් ඒවා සාකච්ඡා කරමින් අපට තව වසර කීපයක් ඉදිරියට යනකොට බලාපොරොත්තු ආකාරයට රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්කම ලැබෙනවා. අපි ඒ දිශාවට තමයි විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකය හරවන්න මේ ගමන හරවන්න කටයුතු කරන්න ඕනි කියන එක අපි මතක් කරනවා. විශේෂයෙන්ම ඉන්ධන මිල ජනතාවට දරා ගන්න බැරි තැනක තිබුණා. ඒ නිසා ව්‍යාපාර විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දැඩි අර්බුදයකට මුහුණ දීලා තිබුණා. ඒක අද ක්‍රමානුකූලව ඉන්ධන මිල පහළට එමින් පවතිනවා, පහළට ගෙනල්ලා තිබෙනවා. ඒ වගේම ගෑස් අර්බුදයක් තිබුණා. ඒ ගෑස් අර්බුදයත් විසඳලා ගෑස් මිලත් මේ වෙනකොට පහළට ගේන්න රජයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම විදුලිය සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා විදුලි බිල සම්බන්ධව ආණ්ඩුව පසුගිය වෙලාවේ විදුලි බිල වැඩි කරේ කැමැත්තෙන් නෙමෙයි නමුත් ඒ අවස්ථානුකූලව ඒ ක්‍රියාමාර්ගයේ ගත යුතුව තිබුණා ඒ නිසා දැන් විදුලි බිලත් ක්‍රමානුකූලව ජූලි මාස වෙනකොට ලබන ජනවාරි වෙනකොට තවත් අඩු කරන්න හැකියාව අවස්ථා උදා වීම තුල අපේ රටේ විශේෂයෙන්ම කර්මාන්ත ශේත්‍රයේ නව ප්‍රවෝදයක් ඇති වෙනවා වගේම සියලු ශේත්‍රයන්වල මිල ගණන් පහතර ඇවිල්ලා ජනතාවට සහනදායි වටපිටාවක් රට තුල නිර්මාණය කරන්න හැකියාව ලැබෙනවා විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා නිරන්තරයෙන් රට හමුවේ කියන කතාව තමයි අපි ඩිජිටල් ආර්ථිකයකට යන්න ඕන කියලා එහෙනම් ඒ ඩිජිටල් ආර්ථිකය බාර ගන්න ඕන කණ්ඩායම තමයි අපේ රටේ තාරුණ්‍යය අපි විශ්වාස කරනවා විශේෂයෙන් මේ ඒ ආර්ථිකය බාර ගැනීමේ වක්කීම අපේ රටේ තරුණ පරම්පරාව බාර ගන්න ඕන නිසා ඊට අවශ්‍ය විදියට සූදානම් වෙන්න ඕන. ඒ නිසා එහෙම සූදානම් වීම තුළ අපේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. තරුණයන්ට අනාගතයක් පිළිබඳව, තරුණයන්ට වැඩපිළිවෙලක් පිළිබඳව පසුගිය කාලවල ඉච්ඡා භංගත්වයට පත් වෙලා තිබුණ එකක් පිළිගන්න ඕන. ඒ නිසා දැන් ප්‍රමාණිකූලව ඒ තරුණයන්ගේ අනාගත බලාපොරොත්තු ඉෂ්ට වෙන ආකාරයට රටේ ආර්ථිකය ගොඩනගන්න ගරු ජනාධිපතිතුමා වැඩපිළිවෙලක් සූදානම් කර තිබීම අපි විශේෂයෙන්ම මේ වෙලාවේදී අගය කරන්න කැමතියි. ඒ වගේම මේ අපේ රට තුළ ජනතාව බොහොම දුක් විඳලා තියෙනවා. 1505 ඉඳලා පෘතුගීසි ඉංග්‍රීසි ලංග්‍රීසි මේ රටට ආපු වෙලාවල්වල ඒ හැම අවස්ථාවකදීම අපේ ආදමිතුන් මිත්තන් හොඳටම ජීවිත පරිත්‍යාග කරලා ලේ හැලුව දුක් විඳලා. ඒ වගේම මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදී අවුරුදු 30ක් ඒ අවුරුදු 30ක බෙදුම්වාදී ත්‍රස්තවාදී කාලය තුල විච්ච විනාශය ආර්ථිකයට පමණක් නෙමෙයි අපේ රටේ මානව සම්පත විනාශ වීම අපි විශේෂයෙන්ම කොතෙක්ද කියලා දැක්කා. විශාල පීඩාකාරී තත්ත්වයක් අපේ රට තුළ තිබුණේ. ජනතාව දැඩි පීඩනෙන් හිටියේ. මරණ බයෙන් හැම වෙලාවෙම කටයුතු කරේ. අම්මයි තාත්තයි දෙන්න එකම වාහනේ වැඩට යන්නේ නැති කාලයක් උදා වෙලා තිබ්බා. මොකද බෝම්බයක් පිපුරුනොත් Tamanට අම්මයි තාත්තයි දෙන්නම නැති වෙන හින්දා ඒ බෝම්බ පිපුරුනහම එක්ක අම්මා නැති වෙයි. එතකොට තාත්තා ඉන්නවා. නැත්තම් තාත්තා නැති වෙයි. එතකොට අම්මා ඉන්නවා කියලා දෙන්න සාකච්ඡා කරලා බස් දෙකකට ගොඩවිච්ච කාලවකවානුවක් තිබුණා. ඒ නිසා අපේ රටේ මිනිස්සු දුක් විඳා. ඒ දුක මතින් අපි ඇවිල්ලා අවුරුදු 30කට පස්සේ අපේ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ විරෝධා රණිරුවන් කැපවීමත් එක්ක මේ ත්‍රස්තවාදය පරාජයට පත් කරා. ඒ අවස්ථාවේදී කිසිම වෙලාවක දමිළ ජනයාට කිසිම විනාශයක් හානියක් උනේ නැහැ අපේ රටට. එහෙම වුණානම් වැල්ලවත්තේ මේ කොළඹ නගරේ ඒ ඉන්න දමිළ ජනයාට මොකක්ද උනේ? අපේ නගරවල ඉන්න හැම නගරයකම දමිළ ව්‍යාපාරිකයෝ ඉන්නෝ. ඒ ඇත්ත එක්ක සුවදව කටයුතු කරා. හැබැයි කිසිම අවස්ථාවක එවැනි තත්ත්වයක් නැතුනේ නැහැ. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේ බෙදුම්වාදී ත්‍රස්තවාදයේ පරාජයට පත් කිරීම තුළ සිංහල ජනයාට විතරක් නෙමෙයි නිදහස සාමය උදා වුණේ. උතුරේ දමිළ ජනයාටත් නිදහස සාමය උදා වුණා. නැගෙනහිර මුස්ලිම් දමිළ සිංහල ඔක්කොටම සාමය උදා වුණා. ඒ නිසා මේක අපි ආරක්ෂා කරගන්න ඕනේ. නැවත අපේ රටේ බෙදුම්වාදී සංකල්ප ඒ වගේම ආගම්වාදී වර්ගවාදී මේ ආදී වශයෙන් අපි බෙදිලා නැවත නැවත තමන්ගේ බලමුළු ශක්තිමත් කරගන්න යෑම තුළ අපේ රටේ නැවතත් ඛේදවාතිකයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද රට දැන් සාමකාමී වාතාවරණයක් ඇති වෙලා තියෙනවා. අපි හැම අවස්ථාවකින් දකිනවා රටේ සාමකාමී වාතාවරණයක් ඇති වෙන අවස්ථාවලදී අපි බලාපොරොත්තු නොවන තැනකට එක පාටම රට ගෙනියනවා. ඒක ඉතිහාසයේ අපිට එකින් එක උදාහරණ කියන්න පුළුවන් දැන් කාලේ නෙමෙයි. ඒ නිසා දැන් රටේ අපි ආර්ථික වශයෙන් වැටිලා දැන් නැවත නැකිwidetildeමින් රට සාමකාමී යම් නිදහස් පරිසරයක් රට තුළ ගොඩනැගිලා තියෙන මේ වෙලාවේ යම් යම් අය විවිධාකාරයෙන් විවිධ කණ්ඩායම් සූදානම් වෙනවා නම් නැවතත් මේ බෙදුම්වාදී ඒ ආකල්පය තුළින් කටයුතු කරන්න නැත්නම් තමන්ගේ ආගම පමණක් ඉස්සරහට ගේන්න ඕන කියලා ඒ විදිහට කටයුතු කරන්න යෑම තුළ නැවතත් රට තුළ අවුල් සහගත තත්ත්වයක් සහ ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඒ නිසා අපි මේ රටේ පුරවැසියෝ හැටියට දුක් විඳ හොඳටම ඇති. මේ රටේ මහජනතාව කඳුළු හැලුවා හොඳටම ඇති. ඒ නිසා අපි මෙතන ඉඳන් පියවරෙන් පියවර ඉදිරියට යන වැඩපිළිවෙලක් ඉන්නවා මිසක් ඒ බෙදුම්වාදී මානසිකත්වයෙන් ආගම්වාදී මානසිකත්වවලින් වර්ගවාදී මානසිකත්වවලින් මිදලා රටේ අනාගතය පිළිබඳ හිතන මානසිකත්වයකට අපි සියලු දෙනාම එකට එකතු වෙන්න ඕනි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ හැම දෙනාගේම ඉල්ලාස ඉන්නවා. සමහර අය අද තම ආගම මුදල් උපයන ප්‍රධාන අවියබ්බවට පත් කරගෙන තියෙනවා. සමහර අය තමන්ගේ YouTube චැනලේ වැඩි පුර නැරඹීම සඳහා ආන්දෝලනාත්මක ප්‍රකාශ කරලා ආගම් වලට නිග්‍රහ කරලා අනිත් ආගම් පාගා දාලා එවැනි දේවල් කරන්න සූදානම් වෙනවා. අපි දන්නවා මේ රටේ සිංහල බෞද්ධ ජනතාව විශේෂයෙන්ම කුපිත කරවීමේ ක්‍රියාදාමයේ සමහර උදවිය ඉදලා තියෙනවා. අපි තරයේ හෙලා දකින්නයි අපේ ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම බෞද්ධ ජනතාව නිවටකමක් හැටියට සමහර අය සලකනවා නම් ඒක වහාම වෙනස් කරගන්න කියලා අපි කියන්න කැමතියි. මොකද අපේ රටේ බෞද්ධ ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම මහා සංඝරත්නය ඇතුළු ඒ සියලු දෙනා එකට හැම අවස්ථාවෙම හිටියත් හැම වෙලාවෙම රටේ ගැටලුකාරී තත්වයක් ඇති නොවන ආකාරයට හැම අවස්ථාවකදීම කටයුතු කරලා තිබෙනවා. එහෙම නැත්නම් සීමා බෝධියට ගාව ප්‍රහාර එල්ල කරපු වෙලාවේ එහෙම නැත්නම් අපේ මුදුන් මල්කඩ වගේ ශ්‍රී දළදා වහන්සේට බෝම්බ ප්‍රහාර එල්ල කරපු වෙලාවේ ජනතාවට කුපිත වෙලා වෙනත් විදිහේ ප්‍රතිඵලවලට යන්න තිබුණා. නමුත් එහෙම ගියේ නැහැ. අපේ ගරුතර මහා සංඝරත්නය විශේෂයෙන්ම මහානායක හාමුදුර ඇතුළු ඒ සියලු දෙනා එහෙම උපදෙස් දුන්නේත් නැහැ. ඒ නිසා දැන් එක එක ආකාරයට විවිධ ආගම් නියෝජනය කරන ඇවිල්ලා මේ රටේ අවුලක් ඇති කරන්න හදන එක කරුණා කරලා නවත්තන්න කියලා අපි කියන්නේ රටේ අනාගතය ගැන කල්පනා කරලා. ඒ නිසා විශේෂයෙන්ම ගරු මුලස්සන අඩුඩ මන්ත්‍රීතුමියනි මම මතක් කරන්න ඕනේ අපේ රටේ තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නේ. අපේ රටේ ආර්ථික ප්‍රශ්න නිසා නොයෙකුත් ප්‍රශ්න හින්දා ඒක සමහර විට පැත්තකට අවධානය යොමු වෙලා තියෙන්න පුළුවන්. මම විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමත් මේ පිළිබඳව අවධානය යොමු කරලා තිබුණා. ගරු අගමැතිතුමා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා තිබුණා. ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යතුමා සහ ආරක්ෂක අංශ මේ ගැන විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. අද විශාල ඛේදවාචකයක් තියෙනවා මේ පාසල් දරුවෝ ටික බිලි ගන්නවා මත්ද්‍රව්‍ය. ඒ නිසා අපි සියලු දෙනාම එක කණ්ඩායමක් හැටියට එකතු වෙලා පක්ෂභේදකින් තොරව මේ පිළිබඳව යම් වැඩපිළිවෙලක් රජයේ මගින් ක්‍රියාත්මක කරනවා වගේ මේ වැඩපිළිවෙලට අපි සියලු දෙනා දායකත්වය ලබා දෙනවා. අපි දන්නවා පසුගිය කාලය තුලදී
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව විශාල වැඩ කටයුත්තක් ගෙන ගියා. ඒක යම් ප්‍රමාණයක සාර්ථක වුණා. හැබැයි ඒ හා සමාන සහ ඊට වඩා වැඩි ශක්තියකින් මේ මත්ද්‍රව්‍ය මැඩබැලීමේ වැඩපිළිවෙල අපි රට තුල ක්‍රියාත්මක කරන්න අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන් අවුරුදු 15 16 17 18 මේ පුංචි දරුවන් කටේ කිරිසුඳුවක් ගිහිල්ලා නැති දරුවන් මේ මත්ද්‍රව්‍ය වලට ඇද ගැනීමේ වැඩපිළිවෙල වගේම ඒ හා සම්බන්ධව අනිත් සියලුම ජාලයන් එකට සම්බන්ධ වෙලා තියෙනවා. අපේ රටේ තාක්ෂණ මෙවලම් ඒවට අද ප්‍රධාන රුකුල බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අද දෙමාපියෝ විශාල පීඩනයකින් ඉන්නවා. දෙමාපියන්ගේ වටිනාම සම්පත දරුවා එතනින් එහාට දෙමාපියන්ට ජීවිතයක් නැහැ, අනාගතයක් බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා ඒ දෙමාපියන්ගේ වටිනාම සම්පත වෙච්ච දරුවව බිලිගන්න මේ මත්රකුසාට තිත තැබීම සම්බන්ධව අපි මං හිතන්නේ මේ සභාවේ ඉන්න කිසි කෙනෙක් ඒකට විරුද්ධ වෙන මතයක් දරන අය කවුරුත් නැහැ. ඒ නිසා ආණ්ඩුව හැටියට අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. අපි විශේෂයෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා මීට වඩා මේ මෙහෙයුම් ජාලය තවදුරටත් ශක්තිමත් කරලා. මොකද අපේ රට ඇතුලේ මත්ද්‍රව්‍ය හදන්නේ නැහැ. ඒ නිසා එක් වෙන්න ඕනේ ගුවනින්, එහෙම නැත්නම් මුහුදෙන්. ඒ නිසා ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් මෙල්ල කරන්න පුළුවන් වෙච්ච අපේ හමුදාවක් තියෙන අපි නාවික හමුදාව ඇතුළු සියලු දෙනා යොදවලා මේ දෙකම හරියට මේ දොරවල් දෙකම හරියාකාරයෙන් වහලා ආරක්ෂා කරගෙන රට ආරක්ෂා කරලා රටේ දරුවෝ ටික අපේ අනාගතේ බාරගන්න ඉන්න දරුවෝ ටික ආරක්ෂා කරගන්නත් අපි සියලු දෙනාම පෙළ ගැහෙන්න ඕනේ කියන එක මතක් කරමින් මානෙ හෙදෙනවා. බොහොම ස්තුතියි.
ආචාර්ය හරණි අමරසූරි මන්ත්‍රීතුමිය ඔබතුමීට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය. ගරු මන්ත්‍රීතුමිය ඇත්ත වශයෙන්ම මේ රටේ බදු ප්‍රතිපත්ති ගැන හිතනකොටත් මේ රටේ සිදුවෙන අනිත් ප්‍රතිපත්ති ක්‍රියාදාමය ගැන බලනකොටත් ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාවටත් අපිටත් සැකයක් එනවා. මේ රජය ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ සාමාන්‍ය මිනිසුන් කෙරෙහි පුදුම වෛරයකින් තරහකින් දෝ කියලා. ඔකෝ අපි බැලුවොත් ඔවුන් ගන්න සියලුම තීන්දු තීරණ ගන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට මේ රටේ බහුතරයක් ජනතාවට විරුද්ධව සහ ඔවුන්ගේ ජීවිත තවදුරටත් පීඩාවට පත් කරන අන්දමින්. අද අපි මේ කතා කරන මේ විවිධ බදු සංශෝධන ගැන කතා කරනකොට වුණත් මම ඉතාමත්ම පොඩි උදාහරණයක් දෙන්නම්. දැන් මේ වෙනකොට බීඩී වලට අය කරන මුදල වැඩි කරලා තියෙනවා. අපි දන්නවා බීඩී සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඉතාමත්ම අඩු ආදායම් ලාභී පුද්ගලයන්. නමුත් ඒ බීඩී හදන්න ගේන ඒ සෙන්ඩු කොළ වලට බද්දක් නැහැ. ඒක බද්දෙන් නිදහස් කරලා. ඒකට ව්‍යාපාරිකයාට බද්ද නිදහස් කරලා එක් පාරිභෝජිකයාට තමයි අපි මේ බද්ද ගහන්නේ. මේ ආණ්ඩුව බද්ද ගහන්නේ. එතකොට මේක අපි සෞඛ්‍යමය තත්වයකින් හිතනවා නම් ඒ වුණාටත් එහෙනම් මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඒ ව්‍යාපාරිකයාට මේකට වගකීම ගත යුතුයි. නමුත් ව්‍යාපාරිකයාව නිදහස් කරලා පාරිභෝගිකයාට තමයි මේ බර දාන්නේ. ඒක තමයි අපි ආරක්කු ගැන හිතුවත් මොනවා ගැන හිතුවත් ව්‍යාපාරිකයව තමයි ආරක්ෂා කරන්න හැම වෙලාවෙම මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නවා මේ වෙලාවෙම පෝට් සිටි එකට එන්න තියෙන ආයෝජකයන්ව ස්ටෑම්ප් ඩියුටි වලිනුත් නිදහස් කරන්න විවිධ යෝජනා ඉදිරිපත් වෙමින් තියෙනවා. නමුත් මේ රටේ බහුතර ජනතාවගේ සාමාන්‍ය ජනතාවගේ බදු බරින් නිදහස් කරන්න කිසිම පියවරක් ගන්නෑ. ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමිය ඔබත් මේක හොඳට දන්න දෙයක්. මේ රටේ අපි දන්නවා විදේශ විනිමය වැඩිපුර ගේන්නේ මේ රටේ ස්ත්‍රීන්. විශේෂයෙන්ම මැද පෙරදිග වගේ රටවල්වල වැඩට යන ස්ත්‍රීන්ගේ ඒ දාඩිය මහන්සියෙන් හම්බ කරන ඒ ඩොලර් වලින් තමයි මේ රට අවුරුදු දශක ගණනාවක් තිස්සේ මේ රටේ ණය ගෙව්වේ අපි කාලා බීලා හිටියේ. නමුත් ඔවුන්ට දෙන සැලකිල්ල කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ කියන එකත් ඔබතුමියත් හොඳටම දන්න දෙයක්. මේ පහුගිය කාලය තුළ ඔමාන් රාජ්‍යය තුළ විශාල ප්‍රශ්නයක් මතුවලා තිබ්බා. එතන තියෙන ආරක්ෂක උදව් ලබා ගන්න එම්බසියකට ගිය කාන්තාවන් එයින් පිරිසක් සුරැකුම් නිවසින් අයින් වෙලා එම්බසියක එළියට ඇවිල්ලා විරෝධතාවයක යෙදුණා. කාන්තාවන් 20ක් 25ක වගේ ප්‍රමාණයක්. ඊයේ වෙනකොට මේ සියලුම කාන්තාවනුත් ආරක්ෂක නිවාසයේ සිටපු කාන්තාවන් සියලු දෙනාමත් ඔමාන් රාජ්‍යයේ පොලිසිය විසින් දැන් පොලිස් භාරයට අරගෙන තියෙන්නේ. ඔවුන් ඒ පොලිස් භාරයට අරගෙන තියෙන්නේ ඔමාන් එම්බසියක දැන් කාලයක් තිස්සේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට නොහැකි වීම තුළ. එතකොට මේ කාන්තාවන් මේ ඉතාමත්ම මේ අධික උෂ්ණත්වය තියෙන කාලෙක වුණත් අර පාරේ එම්බසියක ගාව දවස් ගාණක් එහෙම හිටියා. ඒ ප්‍රශ්නයට විසඳුමක් එම්බසියකේ නිලධාරීන්ටත් හරියට දෙන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒක තවත් සීමා කරන්න අත වශයෙන්ම ෆොරින් එම්ප්ලොයිමන්ට් බියුරෝ එකෙන් ඔවුන්ට උපදෙස් දීලා තියෙනවා. මෙම ආරක්ෂිත නිවාසවලින් ස්වකැමැත්තෙන් එළියට ආපු කාන්තාවන් නැවත ගන්න එපා. හරි වීසා එකක් හරි යම්කිසි නීතිමය අන්දමින් ඒ රටට වීසා එකකින් ආපු නැති අයටත් ආරක්ෂක නිවාසයට එන්න දෙන්න එපා කියලා. ගරු මන්ත්‍රීතුමිය ඔබත් මමත් හොඳට දන්න දෙයක් තමයි මේ ගැහැණුන් මේ රටෙන් යන්නේ කැමැත්තකට නෙවෙයි. ඔවුන්ගේ පවුල් ඔවුන්ගේ දරුවන් දාලා යන්නේ ඔවුන් ආසාවකට නෙවෙයි. මේ රටේ මේ උද්ගත වෙලා තියෙන මේ ඉතාමත්ම බරපතල ආර්ථික සමාජ දේශපාලන කඩාවැටීම තුලින් තමයි බොහෝ දෙනෙක් තල්ලු වෙන්නේ. විශේෂම මේ ආර්ථික ප්‍රශ්න නිසා තල්ලු වෙන්නේ. කෙසේ හෝ විශාල අවදානමක් අරගෙන වුණත් හරි පාරේ නැතුව වුණත් මේ රටින් ගිහිල්ලා මොකක් හරි කරලා හම්බ කරලා තමන්ගේ පවුල නඩත්තු කරන්න මේ ස්ත්‍රීන් යන්නේ. වෙන මොහොකටවත් නෙවෙයි. නමුත් ඒ ගන්න විශාල අවදානම නිසා මොවුන් විවිධ ප්‍රශ්නවලට ඒ රටවල්වල මූණ දෙනවා. ඒ රටවල්වල ඒ ප්‍රශ්න මූණ දුන්නම ඔවුන්ට යන්න පුළුවන් එකම තැන යම් කිසි සහනයක් බලාපොරොත්තුවෙන් යන්න පුළුවන් එකම තැන එම්බසියක පමණයි. එම්බසියකෙනුත් ඔවුන්ට සහනයක් හරි උත්තරයක් දෙන්න බැරි වුණාම මොකද්ද මේ ස්ත්‍රීන්ට තව දුරටත් කරන්න පුළුවන් වෙන්නේ? කාගේ සහනයද පතන්න පුළුවන් වෙන්නේ? අපි දැක්ක මේක කෝවිඩ් කාලෙත් මෙවැනිම සිද්ධීන් සිද්ධ වුණා. ඔවුන්ට ඔවුන්ව නැවත වතාවක් මේ රටට ගෙන්වා ගැනීමට මේ රටේ මේ ආණ්ඩුව මේ ලංකා ආණ්ඩුව තමයි ඒකට බාධක දැම්මේ. දැන් මෙවැනි අවස්ථාවලක් අපිට ප්‍රශ්න කරන්න වෙන්නේ ඔවුන් මේ රටින් පිට වෙනකොට නවත්තන්න කිසිම උපාය මාර්ගයක් ගන්න නැත්තම් විසිට වීසා වලින් හරි වැරදි ක්‍රම වලින් හරි යන එක ආගමන විගමනයකට පාලනය කරන්න බැරි නම් ඔවුන් ගියයින් පස්සේ අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒ වැරදි මාර්ග වෙන්න පුළුවන්. නමුත් ඔවුන් ශ්‍රී ලාංකික පුරවැසියන්. ඔවුන් වැරදි මාර්ග වලින් හම්බ කළා හරි එවන මුදල් මේ රටේ පාවිච්චි කරන්න බැහැ කියලා කොහෙවත් නීතියක් නැහැ. ඒ මුදල් අපි බාර ගන්නවා. ඒ මුදල් අපි පාවිච්චි කරනවා. නමුත් ඒ කාන්තාවන්ට අමාරුවේ වැටුනම සහනයක් දෙන්න මේ ශ්‍රී ලංකා ආණ්ඩුව රජයට හැකියාවක් නැහැ, උවමනාවක් නැහැ. මේක ඉතාමත්ම ඛේදනීය තත්වයක්. අත වශයෙන්ම ඒ එම්බසි වල ඉන්න නිලධාරීන්ටත් නොඑක් ප්‍රශ්න තියෙනවා. ඒක අපි දන්නවා, ඒක අපි පිළිගන්නවා. ඔවුන්ට අවශ්‍ය සම්පත් නැහැ, ඔවුන්ට අවශ්‍ය පුහුණුව නැහැ මෙවැනි ප්‍රශ්නවලට මැදිහත් වෙන්න, හරි උපදෙස් දෙන්න. ඒ නීතිමය දැනුම නැහැ. අත වශයෙන්ම මෙවැනි රටවල් වල සේවය කරන නිලධාරීන්ට මානසික සෞඛ්‍ය පිළිබඳවත් පුහුණුවක් ඕනේ. ඔක බොහෝ වෙලාවට එතනට මේ සුරැකුම් මධ්‍යස්ථානවලට එන්නේ ප්‍රශ්න රාශියකට මූණ දීලා අතිශයින්ම අර්බුදකාරී තත්වයක ඉන්න කාන්තාවන්.
මම ඉවර කරන්න
ගරු මන්ත්‍රීතුමිය. ඒ නිසා මේ නිලධාරීන්ට විශේෂයෙන්ම මේ වැඩිපුර මේ විදියට විදේශගත වන රටවල් වල එම්බසි වල නිලධාරීන්ට අවශ්‍ය උපදෙස්, අවශ්‍ය පුහුණුව, අවශ්‍ය සම්පත් මෙවැනි අවස්ථාවලදී මේ රටේ පුරවැසියන්ට උදව් කිරීමට අවශ්‍ය උපදෙස් දීමත් මේ රජයේ වගකීමක්. අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමිය, මම කියන්න කැමතියි, අද සභාව තුළ ජාතිවාදය ගැන ගොඩක් කතා වුණා. හැබැයි මම දැක්ක එක දෙයක් තමයි ජාතිවාදය ගැන කතා කරනකොට අපි හැමතිස්සෙම දකින්නේ අනිත් පුද්ගලයාගේ ජාතිවාදය. අපි තුළ තියෙන ජාතිවාදය ගැන අපිට කිසිම හැඟීමක් නැහැ. ජාතිවාදයට එරෙහිව කතා කරනකොටත් අපි කොච්චර ජාතිවාදීද කියන එක අපිටම පේන්නේ. ඉතින් මම හිතන්නේ වෙන අය වෙනස් කරන්න ඉස්සෙල්ලා අනිත් අපි නොවන ආගම්, අපි නොවන ජාතීන් වෙත ආමන්ත්‍රණය කරන්න ඉස්සෙල්ලා අපි තුල තියෙන ජාතිවාදී අදහස් ගැන අපිට මීට වඩා සංවේදී විය යුතුයි. මීට වඩා අපි ඒ පිළිබඳ දැනුවත් විය යුතුයි. මේ රටේ ක්‍රූර යුද්ධයකින් දහස් ගණන් මේ රටේ පුරවැසියන් මිය ගියා. ඒ සියලු දෙනාටම, ඒ පවුල් වලට, ඔවුන් ඒ නැතිවෙච්ච අයට උතුරේද දකුණේද කොහේ වුණත් ඒක කමක් නැහැ. ඔවුන්ට ඒ නැතිවෙච්ච තමන්ගේ ඥාති අනුස්මරණය කිරීමේ අයිතියක් තියෙනවා. ඒ අනුස්මරණය කරන්නේ උතුරේද, නැගෙනහිරේද, මධ්‍යම පළාතේද, බඩකලපුවේද කියන එක අදාළ නැහැ. නමුත් එවැනි ඛේදවාචකයකට පස්සේ ඒ අනුස්මරණය, ඒ ඥාතීන්ට ඒ අනුස්මරණය කිරීමේ අයිතිය ජාතිවාදී ලෙස දකින එක මම හිතන්නේ ප්‍රශ්නයක්. සහ අපි දන්නවා අපේ ඉතිහාසය තුළ අනාරක්ෂිත අස්ථාවර ආණ්ඩු හැම වෙලාවෙම ජාතිවාදය වෙත තමයි හැරුණේ තමන්ගේ බලය පවත්වාගෙන යන. මේ ආණ්ඩුව කරන්නේ එච්චරමයි. මේ සියලුම මේ පහුගිය කාලය තුළ ඇතිවෙන මේ ජාතිවාදී සිද්ධීන් පිටිපස්සේ මේ ආණ්ඩුවම ඉන්න බව මම හිතන්නේ මේ රටේ ජනතාව මේ වෙනකොට හොඳටම දන්නවා. ලබා දුන්න කාලයට බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු තුෂාර ඉන්දුනිල් අමරසේන මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මූලාශ්‍රය මන්ත්‍රීතුමනි. අද බදු පනත් කීපයක් සම්මත කරගන්න යෝජනාව. ඉතින් අපි ඇයි මේ හැම දෙයකින්ම බදු ගහන්නේ කියන කාරණය ගැන කතා කරමු. අද මූලාශ්‍රය මන්ත්‍රීතුමනි, දැන් අද රට බංකොලොත් නිසා තමයි මේ රාජ්‍ය ආදායම බරපතල විදිහට මදි වෙලා තියෙන නිසා තමයි මේ බදු දවස ගානේ වැඩි කරන්නේ. එතකොට කවුද මේ රට බංකොලොත් කළේ? මේ රට බංකොලොත් කළේ රාජපක්ෂ බලකාය. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ බලකාය තමයි මේ රට බංකොලොත් කළේ. එතකොට කොහොමද ඒක කළේ කියන කාරණේ බැලුවොත්, රජමිතුරන්ට ගජමිතුරන්ව පිනෙව්වා, බදු සහන දුන්නා, ගසා කෑවා, ගොන් මොට්ට මොංගල් තීන්දු ගත්තා. ඒ සියලුම තීන්දුවල ගසා කෑම්වල ප්‍රතිඵලයක් හැටියට අපේ රට බංකොලොත් භාවයට පත් වුණා. එතකොට දැන් අපි බලුවොත් කවුද මේ බදු දැන් ගහන්නේ? දැන් මේ බදු ගහන්නේ මේ ආණ්ඩුවේ මහා භාරකාරය හැටියට පත් වෙලා ඉන්න මහා දැවැන්ත සංවර්ධනය නියමුවා කියලා දැන් හඳුන්වා දෙන රනිල් වික්‍රමසිංහ ශ්‍රීමතාණන්ගේ ආණ්ඩුව තමයි මේ බදු ගහන්නේ. රනිල් වික්‍රමසිංහ කියන එන්ජින් එකයි අර රාජපක්ෂ බලකාය වටේ හිටපු ඒ ටේලර් එකයි එක්කහු වෙලා හදපු ආණ්ඩුව තමයි දැන් මේ බදු ගහන්නේ. එතකොට දැන් කාගෙන්ද දැන් මේ බදු ගහන්නේ? මේ රටේ බදු ගහන්නේ ගරු මූලස්සනේ මන්ත්‍රීතුමියනි, මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙන්. අර මේ රටේ තීන්දුව තීරණ ගත්ත පාලකයින්ගේ නිලධාරීන්ගේ ඒ තිබිච්ච ඔල මොට්ටල තීන්දුව සහ සටකපටකම් සහ හොරකම් වලින් මේ බංකොලොත් වෙච්ච ආර්ථිකයේ ඇරියස් එක මකා ගන්න බදු ගහන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙන්. ඉතින් අපි අහනවා මේක ඉතාම අසාධාරණ කාලයක්. දැන් ගරු මූලාසනේ මන්ත්‍රීතුමියනි, පහුගිය සතිය පාර්ලිමේන්තු සතිය තුළ බොහොම ආන්දෝලනාත්මක කාරණයක් වෙලා තිබුණේ මේ අර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව. දැන් ඒක රෙදි ටික නැති වෙන්නම ඒ පිළිබඳව කටයුතු කරපු නීතිපති දෙපාර්තමේන්තුවේ සියලු දෙනාගේ රෙදි නැති වෙන්නම ගැලවුණා. මේ රටේ මහා විශාල ආන්දෝලනයක් බවට පත් වුණා. හැබැයි ඒක ඒ ඒ ඒ කතාව එහෙම යනකොටම මෙන්න හදිස්සියේ ජෙරොම්ලා මතුවෙනවා, අර හැංගිලා පැත්තක හිටපු නානසාරලා මතුවෙනවා. දැන් අපි දැක්ක සාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාත් මේ බොහොම හපහපයින නියම මාතෘකාව. අර මාතෘකාවක් නැතුව හිටපු නානසාරලටත්, එළියට බැහැන්න විදිහක් නැතුව හිටපු ඒ සියලු දෙනාටත් මෙන්න දැන් බුදුසසුන බැබලේවා. දැන් බුදු සරණයි දෙවි පිහිටයි කියලා අහක්කේ බුදු රැස් තියාගෙන බොක්කේ දඩබස් ටික වහගෙන යන්න නියම හපහප අයින නියම මාතෘකාවක් එනවා. හැබැයි අර අලිබබා සහ හොරු හතලිය ඒ බලබලා හිටපු චිත්‍රපටිය වෙනුවට එකපාරට මේනවා වෙස්සන්තර නාටකය. අයියන්ගේ බියනවන්න මරණා සිටි මා පෙන්වමි මෙන්න එනවා ජාතිය දේශයේ බේරගන්න දැන් වෙස්සන්තර නාටකය එනවා. දැන් ජාතිය වෙනුවෙන් දිවි දෙන්න බඩු වෙනවා. අලිබබා සහ හොරු හතලියේ කතාව එහෙම්මම යට යනවා. දැන් අපි දැක්කා දැන් මේ ඊයේ පෙරේද අපිට ආරංචි වෙනවා. දැන් අපි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අපිට හම්බෙන්න තියෙන ඩොලර් බිලියන 6.9 ගැන කතා කර කර ඉන්නකොට අන්නකාර මූලාසනේ මන්ත්‍රීතුමියනි, ඉන්දියාවෙන් අපිට දැනුම් දෙනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ඒක ගිනි ගැනීමේදී ලබා දුන්න සේවය සඳහා. එතකොට නිව් ඩයමන්ඩ් නෞකාවේ ඒ ඇක්සිඩෙන්ට් එක අනතුරු වෙලාවේදී ඉන්දියාව ලබා දුන්න සේවය සඳහා අන්න දැන් ඉන්දියාව අපිට බිලක් එවලා තියෙනවා ඩොලර් රුපියල් මිලියන 890ක බිලක්. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වෙනුවෙන් ඉන්දියන් රුපියල් මේ ලංකාවේ රුපියල් නෙවෙයි, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වෙනුවෙන් මිලියන 490කුත්, නිව් ඩයමන්ඩ් නෞකාව වෙනුවෙන් මිලියන 400කුත්. ඔන්න වැඩි. දැන් මේ ඒ අපේ රටේ සිද්ධ වෙච්ච ඒ නව වලින් අපිට සල්ලි හම්බෙනව නෙවෙයි. දැන් අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා ඉන්දියාවට ඉන්දියන් රුපියල් මිලියන් 890ක මුදලක්. ඉතින් ඒ නිසා දැන් අපිට කියන්න තියෙන මේ ආණ්ඩුවේ මේ නිලධාරීන්ගේ මේ දේශපාලකින්ගේ ඇඳුම් නෙවෙයි දැන් ගලව ගන්න හදන්නේ. ගැලවිලා ඉවරයි. අමුඩ ගහගෙන හිටියනම් අමුඩේ ජල වෙලා ඉවරයි. ඉතින් එහෙම තියෙද්දි තමයි මේ අහිංසක මිනිස්සුන්ගේ මේ බදු ගහමින් මේක මේ මකාගෙන යන්න මේ නායකයින්ගේ සහ පාලකයින්ගේ ඇරියස්ටිය කවර් කරගන්න. දැන් ඒක මම කියන්න කැමතියි. දැන් ඒ ඔඩිට් රිපෝට් එක ඒ විගරණ වාර්තාව නිකුත් වෙලා තියෙනවා. අර චීන අසුචි නැව හා සම්බන්ධව මේ වාර්තාව ඒ වාර්තාව දැන් නිකුත් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. එතකොට ඒකේ කියනවා අපි මේ චීන අසූචනාවට කිසිම වගවිභාගයකින් තොරව කිසිම අනුමැතියකින් තොරව ඒ අර ශාක නිරෝධායන ඒ රසායනාගාර අනුමැතිය වලින් තොරව අපි ණයවර ලිපි නිකුත් කිරීමක තොරව මේ නැව එන්න පටන් ගන්නවා. අපි ඒව අවසර නැතුව ණයවර ලිපි නිකුත් කරනවා. ඊට පස්සේ මේ අයට අපිට ගෙවන්න සිද්ධ වෙනවා ඩොලර් මිලියන් 6.9ක්. මේක අපේ රටේ රුපියල් වලින් ගත්තොත් රුපියල් 10,1382ක්, ලක්ෂ වලින් ගත්තොත් 113,820ක්. එතකොට මේ අපේක්ෂිත කොන්දේසි ඉටු නොකර මේ අසූචි නැව මේ පොහොර වීභගාවට හොඳද නැද්ද කියලා දන්නේ නැතුව අඩුම තරමේ චීනේවත් මේවා පාවිච්චි නොකර අපේ කුමුරු වගාවට මේවා සුදුසුයි දන්නේත් නැතුව මෙන්න අපේ චීන අසූචනාවක් වෙනුවෙන් නැති පොහොරක් වෙනුවෙන් අපේ රුපියල් 113,820ක් අපේ රටේ සල්ලි අපි පූජා කරනවා. මේ අපි අහිංසකයෙන් බදු ගහනවා. අපි ගහමු බදු. අපි මේ ආණ්ඩුවට කියනවා පුළුවන් තරම් මේ ඔලොමොට්ටලකම් වසා දමමින් අපි පුළුවන් තරම් මේ විදිහට මේ අහිංසකයෙන්ගේ බෙල්ල මිරිකලා අපි පුළුවන් තරම් ගහමු බඩු කියන එක. එතකොට මේකෙන් වෙච්ච පාඩුව 2021-22 පොහොර මැට්‍රික් ටොන් 96,000ක් නොයදීම නිසා ඒ මහකන්නට අපිට ඇතිවෙච්ච ආදායම් අහිමිවීම පිළිබඳව කවුද වා කියන්නේ. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳවත් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. එතකොට මම කියන්න ඕන දැන් අර මේ රටේ ජනතාව ගැන කතා කරපු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනගරත්නායක මහත්තයා හෙට අයින් කරන්න දැන් මේ ඡන්දයක් තියන්න හදනවා. හැබැයි මේකේ ජනතාවට සැබෑ වශයෙන්ම හානි කරන බඩු යහතෙන් ඉන්නවා සහ මේ ආණ්ඩුවේ ගෝලයෝ දැන් මේ අපේ රටට දැන් අපිට ආරංචි කරන මේ ආණ්ඩුවට සහයෝගය දෙන කියන මන්ත්‍රීවරයා අන්න රත්තරන් කිලෝ 3 හමාරකුත් එක අන්න එයාපෝට් එකේදී මාට්ට වෙනවා. මේ රටට අවශ්‍ය වෙන ඒ බදු ප්‍රතිපත්තියට හොරෙන් බදු ටික වංචා කරලා හොරෙන් රත්තරන් ටිකක් ගේන්න ගිහිල්ලා අන්න මාට්ට වෙනවා. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වයෙන් තියෙන ආණ්ඩුව දැන් හෙට එතකොට ජනගරත් නායක අර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ගෙදර යවන්න ඡන්දයක් තියෙනවා. ඒ ගිහිල්ලා රත්තරන් ගේන්න ගියේ ඇයි? අපිට හිතනවා මේක මේ ආණ්ඩුවේ කට්ටියට පොඩි පොඩි බ්‍රෙස්ලට් එකක් මාලයක් ගානේ තෑගි දෙන්න ගිහිල්ලා ගෙනාපු රත්තරන් ටිකක්ද කියන එකත් අපිට මතක් වෙනවා. ඔව් ඒක තමයි. ඉතින් ඒ නිසා අපි කියන්න ඕනේ මේ ආණ්ඩුවේ කෙරුවාවල් අපි අහිංසකයෙන්ගේ
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා
මට තව විනාඩියක් දෙන්න. මේ අහිංසකයෙන්ගේ
කාලය පිළිබඳව
මේ අහිංසකයෙන්ගේ පුළුවන් තරම් බදු ගහමින් මේ ආණ්ඩුව එහෙම යනකොට දැන් අපේ රටේ බංකොලොත් කරලා මට මේ දේ කියාගන්න අවස්ථාව දෙන්න. එතකොට අපේ රට මෙහෙම බංකොලොත් කරලා තියෙද්දි අපේ රටේ දරිද්‍රතාවයේ කුසගින්න මහා පරිමාණයෙන් තියෙද්දි අපේ රටට විදේශ රටවල් වලින් හාල් ටිකක් හම්බෙනවා ගරු මූලාසනේ මන්ත්‍රීතුමීනි. දැන් මේ හාල් ටිකත් අරගෙන අපි දකිනවා ආණ්ඩුවේ දේශපාලකයෝ විලැජ්ජ නැතුව දත් 32 එළියට දාගෙන ඒ හාල් මීටි අරගෙන අර කිලෝ 10 හාල් පොට්ටනේ අරගෙන ගෙහෙල්ලා අර අහිංසක ජනතාවට බෙදලා පොටොත් ගන්නවා ලොකු කතාවුත් පවත්වනවා. අපි දන්නවා සමහරවිට මේ නාරම්මල හලව වගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ඒ අදාළ දේශපාලකයා එනකම් පැය 2-3 බලාගෙනත් ඉන්නවා අහිංසකින්ට හාල් මීටි බෙදන්නේ.
එතකොට මගේ
තප්පර 30. එතකොට අපේ රටේ ජනතාව කවුද ඒ සාගතයට පත් කරේ? අපේ රටේ කුමුරු ටික කවුද ඒ විදියට පුරන් කළේ? ඒ පුරන් කරපුම පුරන් අප්පුල ටික අපේ රටේ කුමුරු ටික නන්නත්තර කරපු පුරන් අප්පුල ටික මට නමක් කියන්නව හිතරම් මහත්තයාගේ ෆොටෝ එක එහෙම දාගෙනම හාල් බෙදුවා දත් 32 වැලියේ කියන පුරන් අප්පුල ටික ගිහිල්ලා දමදෙනිය අර අහිංසක පීඩාවට පත්වලා ඉන්න අහිංසක ජනතාවට ඒ හාල් කිලෝ 10 ඒ හාල් පොට්ටේ දීලත් එතන දේශපාලනය
කරන අවසන් කරන්න ගරු
මහත්තයා. අර පිනට දුන්න දේ අහිංසක කමට මිනිස්සුන්ට ලැබුණු දේ ඒක අරගෙන ගිහිල්ලා දේශපාලනය කරන එක ලැජ්ජයි කියන කතාව මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ.
ස්තුතියි. කියන්න මන්ත්‍රීතුමා.
උසාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමාලා ගිය අවුරුද්ද කීවේ මේ අප්‍රේල් මාසේ වෙනකොට ලංකාවේ සාගතයක් ඇති වෙලා 10,000ක් කණ්ඩ නැතුව මැරෙනවා කියලා. එහෙම කියපු අය අද විලිලැජ්ජ නැතුව මේ ජනතාවට දෙන සහනය ගැන කතා කරලා මැරෙනකම් බලාගෙන ඉන්නේ
තමුන්වන්සේලා.
ජනතාව මහපාරේ මැරෙනකම් බලාගෙන ඉන්නේ.
මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා. මන්ත්‍රීතුමා වාදයක් කරගන්න එපා. මොකද කාලය පිළිබඳ ගැටලුවක්
තියෙනවා. මුලින්ම
ඔබතුමා කතා කරගෙන
මුලින්ම සුබ පතනවා නව මහලේකම්තුමිය විදියට පත් වෙච්ච අපේ තුසානි රෝහණදීර
මැතිනියට
ඒක මම කැමති මේ ඔට්ටු සුරාබදු නිස්පාදන බදු මුද්දර බදු සහ මුදල් පනතේ සංශෝධන ගේන මේ අවස්ථාවේදී කරුණු ගණනාව පිළිබඳ අවධානය යොමු කරන්න මුලින්ම මේ අද ගේන සංශෝධන වලට අයිති නැති වුණත් මම උදේ ප්‍රශ්න අහන වෙලාවේදීත් කථානායකතුමාගෙන් වෙලා විනාඩියක් ඉල්ලුව මේ ප්‍රශ්නේ සභාවට යොමු කරන්න අග්‍රාමාත්‍යතුමා සිටින වෙලාවේ නමුත් වෙලාව හම්බුන්නේ නැහැ ඒ නිසා මම මේ අවස්ථාවේදී මෙතෙන්ට අදාළ නැවුණත් මේ ප්‍රශ්නේ සභාගත කරනවා මැතිතුමියනි මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි මේ දිනවල ලංකාවේ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිසංවිධානය කරලා අලුතෙන් ඡන්ද ලියනවා සාමාන්‍ය විදිහට කියනවා නම් ඡන්ද ලියාගෙන යනවා දැන් මෙවර මේ මැතිවරණය පවත්වන්නේ නැති පළාත් පාලන මැතිවරණය කල් දාපු ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් පෙනී හිටිනවා කියන මැතිවරණ කොමිසම උපදෙස් නිකුත් කරලා තිබෙනවා ගම්වල තියෙන ඡන්ද නාමලේඛන අලුත් කරද්දී ඒ නිවාස ඒකකවල ඉන්න අනුපවුල් සැලකිල්ලට නොගෙන එක පවුලක් විදිහට පමණක් අරගෙන ඡන්ද ලියාපදිංචි කරන්න කියලා. දැන් අපි දන්නවා අම්මා තාත්තා එකට ජීවත් වෙච්ච නිවාසවල දුව පුතා කසාද බඳලා මේ අය එකම ගෙදර ඉන්නවා. ඒ අය විවාහ වෙලා පවුල් දෙකක් විදිහට පවුල් තුනක් විදිහට ජීවත් වෙනවා. අද වහලක ටකරමක් කැඩුනහම ඒක දාගන්න විදිහක් නැහැ. අලුතෙන් ගෙයක් හදනවා තියා සිමෙන්ටි මිටියේ මිල හපුවාම කලන්තේ හැදිලා වැටෙන තත්ත්වයක් තියෙන්නේ. දැන් ඡන්දහිමිලාමලේකන අලුත් කරන මේ ග්‍රාම සේවක මහත්වරුන්ට ප්‍රාදේශීය ලේකම්ලා හරහා චක්කලේක ඉසු කරලා තියෙනවා මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් වෙනම විදුලි මීටරයක් තියෙන්න ඕනේ වෙනම ඇතුල්වීමක් තියෙන්න ඕනේ ගේ වෙන් කරලා තියෙන්න ඕනේ වෙනම කුස්සිය තියෙන්න ඕනේ වෙනම කාමර තියෙන්න ඕනේ වෙනම නිවාස ඒකකයක් විදිහට තියෙනවා නම් විතරයි අනුපවුල් ලියාපදිංචි කරන්න කියලා. දැන් මේ ලියාපදිංචි අහෝසි වීම තුල මේ අය උපන් බිමේ අනාදයන් බවට පත් කරන ඡන්ද ලිවීම බවට මේ 2023 ඡන්දෙහිමි නාමලේඛනයේ අලුත් කරන එක පත් කරගෙන තිබෙනවා. ඉතින් මේක ඉතා බලවත් වැරදි සාගත ක්‍රියාවක්. ළමයි පාසල් වලට ඇතුල් කරන්න පදිංචි සහතිකයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉස්කෝල වලට මේ ප්‍රශ්න නිරාකරණය මහ විශාල ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙන ප්‍රශ්නයක් බවට මේක පත් වෙලා තිබෙන නිසා මම මේ ගරු සභාවේ අවධානය මේ පිළිබඳව යොමු කරනවා. මේක රටට කියලා මේක ප්‍රශ්නයක් බවට පත් කරගන්නේ නැතුව මේ නිරාකරණය කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි දැන් අනිත් පැත්තෙන් අපේ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා ඉන්න නිසා දැන් අස්වැසුම ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරද්දී මේ පදිංචිය බලනවා. එතකොට මුළු පවුලේ අම්මා තාත්තා සීයා ආච්චි මේගොල්ලෝ ඔක්කොම දාලා එක ගෙදරකට දාපුවාම එක පවුල්ලේ එක එකකට විතරයි අස්වැසුම දෙන්න වෙන්නේ. එතකොට අපිට සැකයක් එනවා දැන් මේ දෙක එකට මැච් කරගෙන යන වැඩක්දෝ කියලා. හැබැයි මැතිවරණ කොමිසම කියනවා මේක අපේ වැඩක් ඒක එතෙන්ට අදාළ නැහැ කියලා. හැබැයි මැතිවරණ කොමිසම කියන්නේ මේ රජයේ අපේ තියෙන ආයතනයේ පද්ධතිය එක උපපද්ධතියක් නියෝජනය කරන කොටසක්. ඒගොල්ලන්ට එහෙම කියන්න බෑ. ඒ නිසා මේක විශේෂ අවධානයට ගන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ දැන් සුරාබදු
සහ මද්දංග කාලයක් තියෙනවා
පිළිබඳව අවධානය යොමු කරන අවස්ථාවේදී අපි දැක්කා දැන් ඊයේ පෙරේදා සුරාබදු දෙපාර්තමේන්තුව එක්ක කතා කරනකොට ඒගොල්ලන්ගේ ආදායම 140කින් විතර පහළ ගිහිල්ලා තියෙනවා. ඇයි මේ ආදායම පහළ ගිහිල්ලා තියෙන්නේ? මත්පැන් ලංකාවේ පාවිච්චි කරන වොලියුම් එක අඩු වෙච්ච හින්දාද? නෑ, වොලියුම් එක අඩු වෙච්ච හින්දා නෙවෙයි. බදු වැඩි වෙලා මේ මිලට මත්පැන් ගණ්ඩ මත්පැන් පරිභෝජනය කරන අයට ආර්ථික හැකියාවක් නොමැති වීම සහ ඒ තුලින් වෙන නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය මත්පැන් වර්ගවලට යොමු වීම තුල තමයි මේක වෙලා තියෙන්නේ. අපිට කියන්න බෑ මේ තෙන්දී මේ අඩු මිලට මේම මත්පැන් දෙන වැඩපිළිවෙලක් රජයේ මැදිහත් වෙලා හදන්න ඕනි කියලා. හැබැයි හොර අරක්කු කියන ඒවා රටේ හැමතැනම අති විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තිබෙනවා. දැන් මේ තත්ත්වය මැඩ පවත්තලා සාමාන්‍ය ජනතාවට ගන්න පුළුවන් මත්පැන් බෝතලයක් ලබා දීම පිළිබඳව 1977 73-74 කාලෙදී මුදල් ලැබితి විදියට හිටපු රොනීද මැල් මැතිතුමා මේ ඇන්නම් පෙරර මැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණා යෝජනාවක්. ඒ නිසා මේක පිළිබඳව සැලකිල්ලට අරගෙන සෞඛ්‍ය ප්‍රශ්න, වකුගඩු නරක් වීම, අක්මාව නරක් වීම, අඩු ආයුෂෙන් මැරීම, මේ මැරිලා යනවාක මිනිස්සු ගම්වල ශ්‍රම හමුදාව නිෂ්කාරණේ විනාශ වීමක වළක්වන්න නම් රජයේ බදු ආදායමක් ලබා ගන්න අවශ්‍ය නම් මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා මේක මත්පැන් බොන එක නවත්තන්න පුළුවන් නම් අපි අත් දෙකම උස්සලා උදව් කරනවා. හැබැයි හොර අරක්කු බීලා එහෙම නැත්නම් මේ ජීවිත විනාශ වෙන එක වළක්වන්න පියවරක් ගැනීම, බදු පැනවීම හා සමගාමීව අනිත් පැත්තෙන් සෞඛ්‍ය ශේත්‍රයට කරන්න සිද්ධ වෙන වියදමයි දෙක සැලකිල්ලට ගත්තාම මම හිතන්නේ වඩා කෝකද කියලා විග්‍රහාත්මක සමාලෝචනයකින් තීරණය කළා තීරණ ගන්න එක ප්‍රතිපත්ති සම්පාදකයන් විදිහට අපේ වගකීමක් විදිහට මම දකිනවා. ඒ වගේම තමයි සුරා නිෂ්පාදන සමාගම් ගණනාව ලංකාවේ තිබෙනවා. එක සමාගමක් 140ක් විතර මාකට් එකෙන් හැන්ඩල් කරනවා. අනිත් සමාගම් 5ක් විතර ඉතුරු ටික හැන්ඩල් කරනවා. මේ අනිකුත් කුඩා සමාගම් කරන ජාවාරමක් තමයි ඒ ඇයට මත්පැන් නිෂ්පාදනාගාරයක් හා බෙදාහැරීමක් තියෙනවා නම් මූලාසනාරුවේ මන්ත්‍රීතුමියනි තැබෑරුම් පවත්වාගෙන යන්න බෑ. ලිඛිත බලපත්‍ර තියෙන්න බෑ. ඒ අය දැන්ට ලංකාවේ තියෙන ඇතම් සමාගම් ලිඛිත බලපත්‍ර, මත්පැන් බලපත්‍ර, ඒ කියන්නේ රට බීමහල් කියන ඒ බලපත්‍ර 100-200 අරගෙන තමන්ගේ නිෂ්පාදන හොරපාරෙන් ඒවට යවලා අලවි කරනවා. එතකොට මේවා මේ කියන බදු අය කිරීමේ ක්‍රියාවලියට එන්නේ නැහැ. විකුණන එක මත්පැන් බෝතලයකින් 80%ක් විතර තියෙන බදු. 20%ක් විතර තමයි ලාභයේ නිෂ්පාදන පිළිවෙස අනිත් ටික තියෙන්නේ. එතකොට එක බෝතලයක් පන්නපුවාම රුපියල් 1000කට විකුණන එකකින් රුපියල් 800ක බද්දා රජයට අහිමි වෙනවා. ඒ 800ම අර නිෂ්පාදකයාගේ ලාභයක් බවට පත් වෙනවා. ඉතින් මේ සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශත් එක්ක එකතුලා නවත්තනවා. අර ස්ටිකර් එකක් හඳුන්ලා දුන්නා. හැබැයි දැන් ඒ ස්ටිකර් හඳුන්ලා දුන්නා ඒක හොඳයි. ඒක අපි ඒ කාලේ ඉඳලා උත්සාහ කරපු කාර්යයක ප්‍රතිඵලයක්. රාජ්‍ය අමාත්‍යතුමාට අපි ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව මැදිහත් වෙලා කටයුතු කිරීම පිළිබඳව. ඒ ස්ටිකර් එකට අපි කියනවා ඒකට ඇප් එකක් හදලා මිනිස්සුන්ට මේක නිකුත් කරන්න රටට ෆෝන් වල පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට මත්පැන් බෝතල මිලදී ගත්තම තමන්ගේ ෆෝන් එකෙන් මේක ස්කෑන් කරලා බලන්න පුළුවන් මේක රජයට බදු ගෙවපු නියම ප්‍රමිතියෙන් යුතු මත්පැන් බෝතලයක්ද කියලා. ඒකට එච්චර ලොකු වියදමක් යන්නේ නැහැ. ඒ නිසා ඒ යෝජනාවත් කරමින් මේ අහක යන මදු මුදල් ටික රැස් කරගන්න ඕනි කරන සංශෝධන ඉක්මනට ගෙනල්ලා එක කරගන්න කියලා අපි ඉල්ලනවා. අපි කොච්චර මෙතන ප්‍රතිපත්ති සම්පාදනය කළා බදු වැඩි කළා මොනවා කළත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව තමන්ගේ පරිපාලනය හරියට කළා බදු ටික එකතු කරගත්තේ නැත්නම් අපි කොච්චර බදු වැඩි කළත් රජයේ ආදායම වැඩි වෙන්නේ නැහැ. අද වෙමින් තියෙන්නේ ඒක. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුති.
ස්තුති. ගරු SMM මුෂාරෆ් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තියෙනවා.
வற்றல்லானனும் நிகரற்ற அன்புடையவனுமாகிய வல்ல இறைவனின் நாமம் கொண்டு ஆரம்பம் செய்கின்றேன். சற்று முன்னர் திருகோணமலை நீதிமன்றத்திலே சண்முகா வித்யாலயத்தில் ஒரு குறிப்பிட்ட காலத்திற்கு முன்பதாக அங்கே கற்றுக் கொடுத்த ஒரு பெண் ஆசிரியை அபாய அணிந்து சென்றதன் பிற்பாடு ஏற்பட்ட முரண்பாடுகளை அடுத்து பல்வேறு சர்ச்சைகள் எழுந்திருந்தன. எனவே இந்த சர்ச்சை தொடர்பாக இந்த நாட்டிலே சகல இனத்திற்கும் சகல மதத்திற்கும் தமது மத கடமைகளை நம்பிக்கைகளை பேணும் வகையில் நடந்து கொள்வதற்கான உரிமை அரசியலமைப்பின்படி உத்தரவாதம் அளிக்கப்பட்டிருந்த போதும் கூட தமிழ் பேசும் சமூகமாக வாழ்கின்ற திருகோணமலை மாவட்டத்திலே இந்த சண்முகா வித்யாலயத்திலே ஒரு முஸ்லிம் பெண் அபாயா அணிந்து செல்வதற்கான தடையை ஒரு பாடசாலை சட்டம் அனுமதிப்பதில்லை. எனவே நீங்கள் அதனை அணியக்கூடாது என்பதாக எழுந்த ஒரு சர்ச்சை வெவ்வேறு வடிவங்கள் பெற்று நீதிமன்றம் வரைக்கும் சென்றது. அந்த நீதிமன்றத்திலே அந்த பெண்ணினுடைய அந்த ஆசிரியரனுடைய உரிமையை வென்றெடுப்பதற்காக மிகவும் திடமான குரல் கொடுத்து வந்த குரல்கள் அமைப்பிற்கு நான் இந்த இடத்திலே ஒரு பாராளுமன்ற உறுப்பினராக ஒரு சமூக ஆர்வலனாக குரல்கள் அமைப்பிற்கு என்னுடைய நன்றியையும் பாராட்டுகளையும் தெரிவிக்கின்றேன். அந்த ஆசிரியனுடைய போராட்டத்திற்கு கிடைத்த வெற்றி மாத்திரமல்ல, இது முஸ்லிம் சமூகத்தினுடைய உரிமைகளுக்காக ஒரு சிவில் சமூக அமைப்பாக இருந்து தங்களுடைய சட்டத்தரணி என்கின்ற அந்த அந்தஸ்தை கொண்டு இந்த உரிமையை பெற்றுக் கொடுத்தமைக்காக குரல்கள் அமைப்புக்கு நான் இந்த இடத்தில் என்னுடைய பாராட்டுகளை தெரிவிக்கின்றேன். இதே நேரத்திலே இந்த சம்பவம் நடந்தபோது இந்த சம்பவத்தை அரசியல் ரீதியாக ஒரு சமூகங்களுக்கு இடையிலே ஒரு இணக்கப்பாட்டை உருவாக்கக்கூடிய வகையிலே அன்று தீர்த்திருக்க முடியும். இதிலே எதிர்முகாமிலே அந்த சண்முகா வித்யாலயம் சார்பாக கலந்து கொண்ட சட்டத்தரணி அவர்கள், எமது பாராளுமன்றத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற சுமந்திரன் சட்டத்தரணி அவர்கள், அவர்களும் அதேபோன்று இங்கு இருக்கின்ற முஸ்லீம் சமூகத்தினுடைய தலைமைகளும் கூட இதனை வேறு வடிவத்திலே நீதிமன்றத்திற்கு முன்பாகவே ஒரு இணக்கப்பாட்டுடன் கூடியதாக இந்த பிரச்சனைகளை தீர்த்துக் கொள்ள முடியும் என்பதான ஒரு எதிர்பார்ப்பு இருந்தது. ஆனால் அது நடைபெறவில்லை. இது எவ்வாறாக இருந்தாலும் இன்று நீதிமன்றத்தின் ஊடாக இந்த உரிமை நிலைநாட்டப்பட்டிருக்கிறது. அது மாத்திரமல்லாமல் தொடர்ந்தும் இவ்வாறு அபாயம் அணிவதற்கான ஒரு அனுமதியை அவர்கள் வழங்கியிருக்கின்றார்கள். நடந்த சம்பவத்திற்கும் மன்னிப்பு கோரியிருக்கிறார்கள். இதற்கு பின்னரான காலத்திலேனும் ஒரு இன நல்லிணக்கத்தோடு இந்த இரண்டு சமூகம் மாத்திரமல்ல இந்த தேசத்தில் வாழ்கின்ற மூன்று சமூகமும் இணைந்து செயற்பட வேண்டும் என்ற ஒரு பெருவிருப்பத்தை நான் இந்த இடத்தில் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். ஏன் இந்த உரையின் ஆரம்பத்திலே இந்த விடயத்தை தெரிவிக்கின்றேன் என்றால், இன்றைய பாராளுமன்றத்திலும் நாங்கள் பார்த்தோம் இன ரீதியான மோதல்களை பார்க்கக்கூடியதாக இருக்கின்றது. புதிதான மோதல் அல்ல, தசாப்தங்களாக இன ரீதியான மோதல்கள் இந்த நாட்டில் நிலவி வருவதை பார்க்கின்றோம். சுதந்திரம் அடைவதற்கு முன்பதாகவே எமது நாட்டிலே இன ரீதியான முரண்பாடுகளும் மோதல்களும் தோன்றி இருந்ததை நாம் மறுப்பதற்கில்லை. 1915 நடைபெற்ற கலவரமாக இருக்கலாம், அதற்கு முன்பான சில காலகட்டத்தில் ஏற்பட்டிருந்த கலவரமாக இருக்கலாம், இன ரீதியான முரண்பாடுகளை தோற்றுவிப்பதன் ஊடாக இந்த நாட்டை பின்னடைவான ஒரு தேசமாக மாற்றுகின்ற முயற்சி பல கோணங்களிலும் நடந்தேறி வருவதை நாம் அறிவோம். அந்த அடிப்படையிலே இன ரீதியான மோதல்கள் இந்த பாராளுமன்றத்திற்குள்ளும் சுதந்திரத்துக்கு பின்னர் நாங்கள் 75 ஆண்டுகளை கடந்தும் தொடர்ந்தும் கொண்டு செல்லப்படுவது மிகவும் கவலையாக இருக்கின்றது. குறிப்பாக எமது நாட்டிலே இப்பொழுது பொருளாதார பின்னடைவுகளை சந்தித்து இந்த நாடு பட்டினிச்சாவால் சாகக்கூடிய ஒரு நிலைமை வரும், இந்த நாடு இனிமேல் உருப்படாது என்றெல்லாம் பலராலும் எதிர்வு கூறப்பட்ட ஒரு சூழலில், குறிப்பிட்ட ஒரு குறுகிய காலத்திற்குள் நான் ஒரு செயல் வீரன் என்பதை எமது நாட்டினுடைய அதிமேதகு ஜனாதிபதி ரணில் விக்ரம்சிங் அவர்கள் அவருடைய மிகச் சரியான திட்டத்தினாலும் அவருடைய அர்ப்பணிப்பினாலும் அவருடைய அனுபவத்தினாலும் இந்த நாட்டை ஒரு நல்ல நிலைக்கு கொண்டு வந்திருக்கின்றார். அண்மையிலே கூட ஒரு நிகழ்விலே பேசுகின்ற போது அதிமேதகு ஜனாதிபதி அவர்கள் கூறியிருந்தார், செப்டம்பர் மாதத்திற்குள் பொருளாதாரத்தில் ஒரு சிறந்த ஒரு ஸ்திரமான நிலைமையை நாம் அடைய முடியும் என்ற ஒரு சந்தோஷமான ஒரு செய்தியை அவர் பகிர்ந்து கொண்டார். எனவே அந்த விடயத்தை இந்த இடத்தில் ஞாபகப்படுத்திக் கொள்வதோடும், இவ்வாறு பொருளாதார ரீதியாக நாங்கள் முன்னேறி வருகிறோம், 400 ரூபாயை தொட்ட அல்லது அதை விட அதிகமாக இருந்த டாலரினுடைய பெறுமதி 290 ரூபாய் அளவிலே குறைந்திருக்கிறது. இன்னும் டாலர் பெறுமதி குறைந்து இலங்கை நாணயத்தினுடைய பெறுமதி அதிகரிப்பதற்கான சந்தர்ப்பம் இருக்கிறது என்கின்ற இந்த சந்தோஷமான சூழலில், பொருட்களினுடைய விலை குறைக்கப்பட இருக்கின்ற சூழலில், இன்று நேற்றைய தினம் கூட எரிபொருளுக்கான ஒப்பந்தங்கள் கைச்சாத்திடப்பட்டிருக்கின்ற வெவ்வேறு நாடுகளுடன் சினப்போக்குடனான ஒப்பந்தம் கைச்சாத்திடப்பட்டிருக்கிறது. அதே போன்று ஆஸ்திரேலியாவினுடைய நிறுவனம், அமெரிக்கா நிறுவனங்களுடனான ஒப்பந்தங்கள் கைச்சாத்திடப்படுகின்றன. எனவே தூர நோக்கத்துடன் எமது நாட்டிலே எதிர்வரும் காலங்களில் பொருளாதாரத்திலே நாம் முன்னேறுகின்ற, பொருட்களினுடைய விலை குறைந்த, எரிபொருளினுடைய விலை குறைந்த ஒரு தேசமாக மாற்றுவதற்கான அத்தனை நடவடிக்கைகளையும் இந்த நாட்டிலே ஜனாதிபதி அவர்கள் மேற்கொண்டு வருகின்ற சூழலிலே, கடந்த ஒரு சில வாரங்களாக இந்த நாட்டில் ஆங்காங்கே நடந்து வருகின்ற நிகழ்வுகள் எமக்கு மிகப்பெரியதொரு கவலையையும் துக்கத்தையும் தோற்றுவித்திருக்கிறது என்பதையும் நான் இந்த இடத்தில் கோடிட்டு காட்ட விரும்புகின்றேன். கத்தோலிக்க கிறிஸ்தவர் என்று தன்னை அடையாளப்படுத்திக் கொண்டிருக்கின்ற ஜெரோம் பெர்னாண்டோ அவர்கள் அண்மையிலே தெரிவித்திருக்கின்ற கருத்து, கத்தோலிக்க பௌத்த மக்களுக்கு இடையிலான ஒரு முரண்பாட்டை தோற்றுவிப்பதான ஒரு நிலைமை எமது நாட்டிலே ஏற்பட்டிருந்தது. அதனைத் தொடர்ந்து நீண்ட காலமாக இந்த நாட்டிலே ஒரு குறிப்பிட்ட ஒரு அஜெண்டாவில் இயங்கி வந்த சில இனவாத பேய்கள், இனவாத பிசாசுகள் இப்பொழுது வெளிவர தொடங்கி இருக்கின்றார்கள். எனவே இந்த இடத்திலே நாம் பொறுப்புடன் சில விடயங்களை கூறியாக வேண்டும். ஒரு நாடு அரசியல் செய்வதற்கு அல்லது ஒரு நாட்டை பொருளாதார ரீதியாக வளப்படுத்துவதற்கு எவ்வளவு தூரம் இந்த நாட்டினுடைய மக்களும் அரசியல்வாதிகளும் மிகவும் அறிவுடைமையானவர்களாக இருக்கிறார்களோ தெரியாது. ஆனால் தேர்தல்களை செய்வதற்கு இந்த எமது பிராந்தியம், இலங்கை மாத்திரம் நாம் சொல்லவில்லை, இலங்கையாக இருக்கலாம், இந்தியாவாக இருக்கலாம், எம்முடைய கீழைத்தேய தேசங்களை நாம் பார்த்தால், தேர்தல் செய்வதற்கான புதிய உத்திகளை கொண்ட சில தனியார் கம்பெனிகள் போன்று இலெக்ஷன் செய்வதற்கான கம்பெனிகள், சில பிரைவேட் லிமிடெட் சில பொருட்களை வாங்கி விற்கின்ற பிரைவேட் லிமிடெட் இருப்பது போல, தேர்தல் செய்வதற்கும் இப்பொழுது கம்பெனிகள், மல்டிநேஷனல் கம்பெனிகள் தொடங்கி இருக்கின்றார்கள். தேர்தலை எப்படி செய்வது, தேர்தல் எந்த காலத்தில் வருகிறது, இந்த பிராந்தியத்தில் எதை பேசினால் அதிக வாக்கு வாங்கலாம், எனவே அந்த பேச்சை உருவாக்குவதற்கு என்ன செய்யலாம், யார் யாரை தூண்டிவிடலாம், எத்தகைய இனக்கலவரங்களை உருவாக்கலாம் என்றெல்லாம் தேர்தல் இன்று ஒரு வியாபாரமாக மாறிப்போயிருக்கின்ற ஒரு சூழலை எமது நாட்டிலே நாங்கள் கடந்த காலங்களில் பார்த்தோம். இந்த ஈஸ்டர் தாக்குதலாக இருக்கலாம், இந்த நாட்டிலே ஒரு முஸ்லிம் பயங்கரவாதம் என்றொன்று உருவாகிவிட்டது என்பதான சில விடயங்களை சோடித்து சொல்லியதனூடாக, ஒரு வதக்கொத்து உள்ளிட்ட பல்வேறு விடயங்களை அவர்கள் புதிதாக தோற்றுவித்ததனூடாக சிங்கள சமூகத்திற்கு இடையிலே ஒரு பயத்தை உருவாக்கி முஸ்லிம் சமூகத்தை எதிராளிகளாக காண்பித்து ஒரு தேர்தலை சந்திக்கின்ற ஒரு சூழலை இந்த நாட்டில் உருவாக்கியதும் அவ்வாறான ஒரு தேர்தல் வியாபாரமே, அது ஒரு பிசினஸ் ஆகவே நான் சொல்ல விளைகின்றேன். எனவே இப்போதும் பொருளாதார பின்னடைவில் இருந்த இந்த தேசம் மீள எழும்புவதற்கான வாய்ப்பில்லை என்று
எதிர்பார்த்து கொண்டிருந்தவர்கள் ஜனாதிபதியினுடைய அசுர திறமையின் காரணமாக இந்த நாடு பொருளாதாரத்திலே ஒரு ஸ்திரமான நிலையை நோக்கி நகர்ந்து கொண்டிருக்கிற சூழலிலே இப்போது மறுபடியும் இந்த இனவாத தீயை வெளியே கக்க முனைந்திருக்கின்றார்கள். திட்டமிட்டு பல செயல்கள் நடந்து வருவதை பார்க்கின்றோம். இந்த ஃபாதிரியார் ஜெரோம் பெர்னாண்டோ அவர்கள் கருத்து தெரிவித்ததற்கு கத்தோலிக்க திருச்சபை மிக தெளிவாக சொல்லியிருக்கின்றது. இவருக்கும் எங்களுக்கும் இந்த திருச்சபைக்கும் சம்பந்தம் இல்லை என்று சொல்லியிருக்கிறார்கள். எனவே இந்த இடத்தில் உண்மையாக நாம் புரிந்து கொள்ளக்கூடிய ஒரு விடயம், அவர் சொன்ன கருத்து சரியா பிள்ளையா, அல்லது அவருடைய கருத்துக்கு பின்னால் ஒரு சிலர் செல்ல வேண்டும், அவருடைய கருத்துக்கு எதிராக ஒரு சிலர் செல்ல வேண்டும், இந்த இரண்டு பிரிவினராக பிரிந்து இந்த நாடு இரண்டு இனங்களுக்கு இடையில் ஒரு மோதலாக வெடிக்க வேண்டும் என்பதுதான் இவ்வாறான கருத்துக்களை சொல்பவர்களை இயக்குபவர்களுக்கு பின்னால் உள்ள அரசியல். எனவே இந்த நாட்டில் உள்ள சாதாரண மக்கள், இந்த நாட்டை நேசிக்கின்ற மக்கள், இந்த நாட்டை நல்ல நிலைக்கு கொண்டு செல்ல வேண்டும் என்ற எதிர்பார்ப்போடு இருக்கின்ற மக்கள் நிச்சயமாக இந்த நிலையை நீங்கள் புரிந்தாக வேண்டும். என்னவென்றால் இங்கு எல்லாமே திட்டமிட்டபடி நடக்கின்றது. நாங்கள் மே மாதம் 18 தேதிகளில் மாவீரர் நிகழ்வுகள் நடைபெறுவது வழக்கம். வழக்கத்துக்கு மாறாக பொருளையிலே கடந்த வாரம் நடைபெற்றது. பொருளையிலே நடைபெற்ற போது அதற்கு எதிராக ஒரு குழுவினர், அதுவும் அதே இனவாதத்தை இந்த நாட்டிலே பல சந்தர்ப்பங்களில் உருவாக்கி இந்த நாட்டிலே இரத்த ஆறு ஓடுவதற்கு காரணமாக இருந்த அதே குழுவினர் வந்து அவர்கள் மாவீரர் தின நிகழ்வினை நடத்துகின்றார்கள். முன்பாக நின்று ஒரு எதிர் அரசியலை இவர்கள் செய்கிறார்கள். என்னை கேட்டால் நான் மிக தெளிவாகவும் உறுதியாகவும் சொல்கின்ற ஒரு விடயம் என்னவென்றால், இரண்டு தரப்பாளரும் ஒரே ஒரு சக்தியால் இயக்கப்படுபவர்களாகவே இருப்பார்கள் என்பது என்னுடைய ஊகமாக இருக்கின்றது. ஏனென்றால் முஸ்லீம் பயங்கரவாதம் என்ற ஒன்றை இவர்கள் கட்டவிழ்த்து விட்ட போதும் கூட முஸ்லீம் சமூகத்தை சார்ந்த ஒரு குழுவினர் பிள்ளையாக வழிநடத்தப்பட்டார்கள். அதே போன்றுதான் அவர்களுக்கு எதிரான இன்னும் ஒரு இனவாத கும்பல் வழிநடத்தப்பட்டது. கடைசியில் என்ன நடந்தது, இந்த நாடு மிகப்பெரிய ஒரு சீரழிவுக்குள்ளாகியது. நாங்கள் இந்த கொரோனாவால் பாதிக்கப்பட்டது மிக அண்மையில் தான். கொரோனாவுக்கு முன்பே ஈஸ்டர் தாக்குதல் சுற்றுலா துறையிலிருந்து சகல துறைகளிலும் இலங்கையில் ஒரு பாரிய பாதிப்பை ஏற்படுத்தியிருந்தது. எனவே நாங்கள் மிக தெளிவாக இருக்க வேண்டும் என்னவென்றால், இந்த நாட்டிலே இன்னும் ஒரு தேர்தலுக்கான சமிக்ஞை வந்திருக்கிறதோ இல்லையோ, நாங்கள் தேர்தல் ஆணையாளரிடம் கோரியிருந்தோம் உள்ளூராட்சி மன்ற தேர்தலை நடத்துங்கள் என்று, அவருடைய பதில்களில் நம்பிக்கை இல்லாமல் தேர்தல் நடக்க மாட்டாது என்று நம்மிடம் ஒரு எண்ணம் உருவாகி இருந்தாலும், இன்று ஆங்காங்கே இனவாத மோதல்கள் தொடங்கி இருக்கின்ற சூழலில் தேர்தல் வரப்போகிறதோ என்கின்ற ஒரு எண்ணம் எமக்கு மேல் எழுகின்றது. எனவே தேர்தல் மையமான ஒரு அரசியலிலே மிகவும் திட்டமிட்ட வகையிலே இனவாத தீயை மூட்டுகின்ற சில நடவடிக்கைகள் இங்கே தொடங்கி இருப்பது என்பது இந்த நாட்டிற்கு பெரும் ஆபத்து என்கின்ற ஒரு விடயத்தை இங்கே நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். இந்த பாராளுமன்றத்தில் கூட இதற்கு முன்பு ஹேட் ஸ்பீச்சை நாங்கள் நிறுத்த வேண்டும், வெறுக்கத்தக்க பேச்சுக்களை நிறுத்த வேண்டும் என்ற கோரிக்கைகள் முன்வைக்கப்பட்டன. சர்வதேச ரீதியாகவும் கூட ஜூன் மாதம் 18 தேதி வெறுக்கத்தக்க பேச்சுக்கு எதிரான ஒரு தினமாக சர்வதேச அளவில் பிரகடனப்படுத்தப்பட்டு 2022 ஆண்டு முதல் அது இப்பொழுது அனுஷ்டிக்கப்படுகிறது. அந்த வகையிலே வரக்கூடிய ஜூன் 18 ஆண்டு தேதி கூட வெறுக்கத்தக்க பேச்சுக்கு எதிரான இந்த தினமாக நமது நாடும் அதனை ஆராதிக்க இருக்கின்றது. எமது பாராளுமன்றத்தில் இந்த ஹேட் ஸ்பீச்சுக்கு எதிரான சட்டத்தை கொண்டு வர முற்படுகின்ற போது அது கருத்து சுதந்திரம் பேச்சு சுதந்திரத்தை தடுத்துவிடும். எனவே ஒரு பிடிஐ பயங்கரவாத தடை சட்டம் என்பது ஒரு பயங்கரவாதத்தை தடுப்பதற்காக கொண்டு வந்த போதும் அது சாதாரணமான எளிய மக்களை அல்லது தங்களுக்கு எதிரான அரசியல் எதிரிகளை கைது செய்வதற்கான ஒரு சட்டமாக இங்கே பயன்படுத்தப்பட்டது போல ஹேட் ஸ்பீச் என்பதும் சட்டமாக இங்கே இலங்கையிலே கொண்டு வரப்பட்டால் நிச்சயமாக அதனை கொண்டு மிகவும் பழிதீர்க்க வேண்டியவர்கள், எதிராளிகள் கைது செய்யப்படுவார்கள், அப்பாவிகள் தண்டிக்கப்படுவார்கள் என்கின்ற ஒரு கருத்தை இந்த பாராளுமன்றம் முன்வைத்து அந்த ஹேட் ஸ்பீச்சுக்கான ஒரு வலுவான உள்நாட்டு சட்டத்தை இங்கே கொண்டு வர முடியாமல் நாம் தடுத்து விட்டோம். ஆனால் நிச்சயமாக இந்த ஹேட் ஸ்பீச்சுக்கு எதிரான உள்நாட்டு சட்டம் புதிதாக நாம் கொண்டு வர வேண்டுமா என்பதற்கு அப்பால் சர்வதேச இரண்டு சமவாயங்களிலே நாம் கையொப்பமிட்டிருக்கின்றோம். அதே போன்று எமது உள்நாட்டு அரசியல் அமைப்பிலும் ஹேட் ஸ்பீச்சுக்கு எதிரான சட்டங்கள் இருக்கின்றன. எனவே அவை பற்றிய ஒரு தெளிவு நமக்கு தேவையாக இருக்கின்றது. The International Convention on the Elimination of All Forms of Racial Discrimination 1969 ஆண்டு நாம் கைச்சாத்திட்டிருக்கின்றோம். அனைத்து வகையான இனப்பாகுபாடுகளை ஒழிப்பதற்கான சர்வதேச உடன்படிக்கையிலே இலங்கை அரசாங்கம் கைச்சாத்திட்டிருக்கிறது. அதனுடைய 4வது பிரிவு மிக தெளிவாக
சொல்கிறது,
இன ரீதியான முரண்பாடுகளை தோற்றுவிக்கக்கூடிய கருத்துக்களை பரப்புதலில் இருந்து தவிர்க்க சொல்கிறது. அதே போன்று இனப்பாகுபாட்டினை தூண்டக்கூடிய விடயங்களுக்கு எதிராக இந்த கன்வென்ஷனில் நாம் கையொப்பமிட்டிருக்கணும். இவ்வாறு இந்த ஹேட் ஸ்பீச்சுக்கு எதிரான விடயங்களை நாம் கையொப்பமிட்ட சர்வதேச சமவாயம் கொண்டிருக்கிறது. அதே போன்று ICCPR த இன்டர்நேஷனல் கன்வென்ஷன் ஆன் சிவில் அண்ட் பொலிட்டிக்கல் ரைட்ஸிலும் கூட நாம் கையொப்பமிட்டிருக்கிறோம். அதே போன்றுதான் இலங்கையினுடைய அரசியல் அமைப்பை எடுத்து பார்க்கிற போது கருத்து சுதந்திரத்திற்கான ஒரு வழி இந்த அரசியல் அமைப்பில் இருந்தாலும் கூட 15 உறுப்பினர்கள் தேவை, அதே போன்று 15-7 ஆகிய இரண்டு காரணங்களும் இந்த நாட்டிலே ஒரு பாதுகாப்புக்கு எதிராக, தேசிய பாதுகாப்புக்கு எதிரான சில நடவடிக்கைகள் தூண்டப்படுமாக இருந்தால் அதனை தடுப்பதற்கான ஒரு அதிகாரம் எமது கான்ஸ்டிடியூஷன்ல இருக்கிறது. அதே போன்று 15-2 இனங்களுக்கு இடையில ஒரு முரண்பாடுகளை தோற்றுவிக்கக்கூடிய வகையிலே ஒருவருடைய கருத்து அமயமாக இருந்தால் அவருக்கு எதிராக நடவடிக்கை எடுப்பதற்கான அனுமதியை எமது உள்நாட்டு சட்டமும் கொண்டிருக்கின்றது. எனவே இந்த ஹேட் ஸ்பீச், இந்த வெறுக்கத்தக்க பேச்சுக்களை பேசுபவர்கள் இலங்கை அரசியல் அமைப்பின் சட்டத்தின் படியும் சர்வதேச சமுதாயத்திலே நாம் கையொப்பம் இட்டதன் அடிப்படையிலும் இந்த வகையான பேச்சுக்களை பேசுபவர்களுடைய நோக்கங்களை புரிந்து கொண்டு இவர்களுக்கு எதிரான நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும். அதுமாதிரி ஜனாதிபதி அவர்களிடம் நாம் தாழ்மையாக கேட்கின்ற ஒரு விடயம், இந்த பாராளுமன்றத்திலும் ஏனைய சர்வகட்சிகள் கூட்டத்திலும் கூட ஜனாதிபதியிடம் மிக தெளிவாக நான் சில கருத்துக்களை முன்வைத்திருக்கின்றேன். கூடுதல் ஜனநாயகம் என்பது எமது நாடு போன்றதான நாட்டை ஒருபோதும் மிக நல்ல நிலைக்கு கொண்டு செல்லாது. சில டிக்டேட்டர்ஷிப், ஒரு தேசம் மீதான ஒரு காதல் கொண்ட, தேசம் மீதான பற்று கொண்ட ஒரு நல்லதொரு தலைவரால் கொண்டுவரப்படுகின்ற டிக்டேட்டர்ஷிப், சர்வாதிகாரம் என்பது நாட்டிற்கு நலம் பயக்கும். அது மகதீர் முகமதாக இருக்கலாம், லீக்வானியாக இருக்கலாம், அவர்களுடைய நடைமுறையில் இறுக்கமான சட்டங்கள் இருந்தன. சில சில விடயங்களுக்கு அவர்கள் எந்த ஒரு சந்தர்ப்பத்தையும் வழங்கவில்லை. அதுபோல ஜனாதிபதி அவர்கள் மிக காத்திரமான நடவடிக்கைகளை இப்பொழுது முன்கொண்டு வருகின்றார். அந்த நடவடிக்கைகளிலே இவ்வாறான வெறுக்கத்தக்க பேச்சுக்களில் ஈடுபடுபவர்கள், பொது வழியிலே நின்று கொண்டு இனவாத ரீதியாக இனங்களுக்கு இடையில முருகலை உண்டு பண்ணுவதற்காக பேசுபவர்கள், அவர்களுக்கு எதிரான சட்டங்கள் கொண்டுவரப்பட வேண்டும். பாராளுமன்றத்திற்குள்ளும் சிறப்புரிமை இருக்கிறது, விரும்பதை பேசலாம் என்கின்ற சில வரைமுறைகள் அற்ற ஒரு நிலைமை காணப்படுகிறது என்பதற்காக பாராளுமன்றத்தின் காலையில் தொலைக்காட்சியை திறந்தாலே ஒருவருக்கு ஒருவர் இனவாத ரீதியாக ஒருவரை ஒருவர் கொட்டியா என்பதும், இன்னும் ஒருவரை நீ ஒரு இனவாதி என்று சொல்வதும் இது ஒவ்வொரு நாளும் நாம் செய்திகளில் பார்க்கக்கூடியதாக இருக்கின்றது. எனவே இந்த ஹேட் ஸ்பீச்சை அது எங்கென்றாலும் சரி, அது பாராளுமன்றத்திலும் கூட, இன்னும் ஒருவருடைய மதத்தை, இனத்தை, அவர்களுடைய நம்பிக்கைகளை பால்படுத்தக்கூடிய பயன்படுத்தக்கூடிய வார்த்தைகளை பாவிப்பதற்கு எதிரான மிக வலுவான ஒரு சட்டம் இந்த நாட்டில் உருவாக்கப்பட வேண்டும் என்று கேட்டு என்னுடைய உரையை நான் முடித்துக் கொள்கிறேன்.
ஸ்துதி.